හොඳයි. එහෙමනම් අද දිනත් අප මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහායි. අප ඉතාම ගෞරවයෙන් දෙපානමට ආරාධනා කර සිටිනවා අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන තරමල්විල ඥාන විමල ස්වාමීන් වහන්සේටත්, ගෞරවනීය කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම ගෞරවනීය මාතලේ අමතදස්සී ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අපි සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා අද මේ ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි තුලානි මහත්මිය තුළු සැම දෙනාටම නැවත වාරයක් සැම දෙනා වෙනුවෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙපා නමස්කාර පූර්වක පිළිගන්නවා. තුලානි මහත්මිය, මම සමහර විට මේදී ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන් ටිකක් මම අසනීප ගැතුනත් ඉන්නේ. මේ කරගෙන යන්න එහෙම වුණොත් අපි ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරමු. කාට හරි ගැටලු තියෙනවා නම් යමු කරන්න. අපි ස්වාමින්වහන්සේලාට තෙරුවන් සරණයි.
වැඩ සිටින ගෞරවනීය ස්වාමින්වහන්සේලාගෙන් අවසරයි. ගරු මහාචාර්ය රවි කුක්කලගේ මැතිතුමාගෙන් අවසරයි. මම කලින් සාකච්ඡාවකදී මාං කරපු විචක්ෂණයක් ඉදිරිපත් කළා. ඒක තිබුණු අඩුපාඩු අපේ මාතලේ පොඩි ස්වාමීන් වහන්සේ කරුණාවෙන් මට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ස්වාමීන් වහන්සේ සඳහන් කළ එක අඩුවක් තමයි මේ මම රටාවකට විචක්ෂණය කරලා තියෙන්නේ කියන එක. ඒ කියන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා දීපු එකක් ඒ විදිහටම කරන්න වගේ ගිහිල්ලා තිබුණේ එදා. ඉතින් මම ඒක නිසා මේ ඒ අඩුව නැතුත් කියන්නේ ඒ ටික ස්වාධීනව විචක්ෂණය කරන්න උත්සාහ කළා ස්වාමීන් වහන්සේ. ඉතින් මම ඒක කරේ සංවාදයක් හැටියට. ඒ නිසා මම ඒ විදිහටම ඒක ඉදිරිපත් කරන්නම්. එතකොට ස්වාමීන් වහන්සේට පුළුවන් මට මගේ අනුපාඩු නැවත පෙන්වන්න දෙන්න. ස්වාමීන් වහන්සේ මම මෙන්න මේ විදිහයි කරේ. මගේ වම් මත රිදෙනවා. වම් මත කියන්නේ මොකක්ද? මගේ ශරීරයේ කොටසක්. වම් මත මමද මගේද? මගේ. ඇයි එහෙම කියන්නේ? ඒ අත අයිති මටයි. වෙන කාටවත් නෙවෙයිනේ. රිදෙනවා කියන්නේ මොකක්ද? වේදනාවක් දැනෙන එකටයි. මොකක්ද දැනෙන්නේ? වම් මතේ තදවීමක්, තෙරපීමක් දැනෙනවා. ඒක දැනෙන්නේ කාටද? මට. මට දැනෙනවා කියන්නේ මොකකටද? මම දැනගන්නවා කියන එකට. දැනගන්නවා කියන්නේ මොකක්ද? දැනගන්න ගතියට. ඒ දැනගන්න ගතිය මමද මගේද? දැනගන්නේ මමනේ. ඒ නිසා දැනගන්න ගතිය මමයි. එතකොට අර වේදනාවයි කාටද? වම් මතට. ඒ වේදනාවයි අර දැනගන්න ගතිය අතර සම්බන්ධය මොකද්ද? වේදනාව කියන්නේ දැනගන්න දෙයකයි. එතකොට දැනගන්න ගතිය නැතුව ඒ දැනගන්න දේ, ඒ කියන්නේ වේදනාව තියෙන්න පුළුවන්ද? බෑනේ. ඒ වේදනාව නැතුව දැනගන්න ගතිය තියෙන්න පුළුවන්ද? ඒත් බෑ. දැනගන්න ගතිය කියන්නේම යමක් දැනගැනීමට. ඒ නිසා දැනගන්න දෙයක් නැතුව දැනගන්න ගතියක් තියෙන්නේ කොහොමද? එතකොට දැනගන්න ගැතිය කියන්නේ මම නම් ඒ වේදනාව නැතුව මට ඉන්න බැරිද? බෑ කියලායි හිතෙන්නේ. ඔය වේදනාව හැමතිස්සෙම තියෙනවද? නැහැ. ඒ වේදනාව නැති වෙලාවට මම නැද්ද? මම කියන්නේ දැනගන්න ගැතියට. ඒ නිසා දැනගන්න ගැතියට ඉඳෙන යමක් ගෝචර වෙනවා නම් මම ඒ දැනගන්න ගැතියත් එක්ක ඉන්නවා. ඔය දැනගන්න ගැතිය තියෙන්නේ ශරීරය ඇතුලේද පිටද? ශරීරය ඇතුලේ කියලා හිතෙන්නේ. කොතනද? ඔළුව ඇතුලේ. ඒ කියන්නේ මොළයද? නැහැ. මොළය කියන්නේ ශරීරයේ කොටසක් නේ. දැනගන්න ගතිය ශරීරයේ කොටසක් තියෙන්නේ. දැනගන්න ගතියට පාටක්, හැඩයක්, දිගපළලක් තියෙනවද? දැනගන්න ගතිය කියන්නේ දෙයක් නෙවෙයි. ඒ නිසා එහෙම විස්තර කරන්න බෑ. තියෙන තැන දැනගන්න ගතිය තියෙන තැන කියන්නත් බැරි නම්, ඒක මොන වගේද කියලා කියන්නත් බැරි නම්, දැනගන්න ගතිය කියන්නේ මොකකටද? හරියටම මොකද්ද කියලා නොදන්න දෙයකටද? එතකොට මම කියන්නේ ඒ නොදන්න දෙයකටද? ඇයි ඒකට මම කියලා කියන්නේ? කවුද එහෙම කියන්නේ? ඒත් මමමද? එතකොට ඒ මම කවුද? ස්වාමීන් වහන්සේ ඉතරයි මං කියලා තියෙන්නේ. මට අනුකම්පා වෙන්නේ කියන පාඩු කියලා දෙන ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මාව ඇහෙනවද?
ඇහෙනවා ස්වාමීන් වහන්ස.
ඇහෙනවා ස්වාමීන් වහන්ස.
හරි. ආචාර්යයන් වහන්සේට උපදෙස් දෙන්නට নমස්කාර වේවා. වැඩි ඉන්න ස්වාමීන් වහන්සලාට නමස්කාරයි. ඇත්තටම මේ මහබු ප්‍රශ්නේ මේ ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මේ විමසීම කියන එකයි. ඒ කියන්නේ දැන් ලිදෙන කරුණක් ඔස්සේ විමසීම කියන එකයි. ඊට පස්සේ මම මැදිහත් වෙනා විතක්ක විචාර කරනවා කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒත් අන්න ඒ කාරණාව තේරුම් ගන්න ඕනේ. ඒකට හේතුව තමයි දැන් මම ඉඳගෙන මම දිහා බලාගෙන ඉන්නවා කියන කාරණාවෙන් අපිට ලෝකේ මොකක් කරින්නම් අපිට ලෝකේ මට්ටමින් එන කෙලෙස්යක් අඳුරගෙන ඉන්න හරි ඒක එන්නේ නැති විදිහට හරි අන්න ඒ වගේ හැසිරීමකට හොඳයි. හැබැයි අපි මේකෙන් දැන් මම නම් හිතන්නේ මට මාව හමු වුණ විදිහ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ඒතකොට මට මාව ප්‍රකට වෙන විදිහ ඉස්මතු වෙන විදිහ ඔස්සේ ඒ කරුණ ඔස්සේ ඒ ගෝචරත්වයේ ඔස්සේ ඒ යෙදීම ඔස්සේ ඒ මොකක්ද කියලා හොයන එකයි. ඒකට මම ඒකත් එක්ක මම විතක්ක ਵਿਚාර කරමින් ඒ පැවැත්ම තුල ඉන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට ඔය කාරණාවේදී මම කියන්නේ කවුද මම මොකද්ද කියන කාරණාව යෙදුනට ඒ වචන ඇහුනට ඒක මම ඉඳගෙන මන් දිහා බලන මම මගේ විතක්ක ਵਿਚාරයක් ඔස්සේ ආවව මම උත්තර දෙන ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් මගේ හිතින් හිතලා මම නිදහස් වෙන්න හදන විස්තරයක් තමයි තියෙන්නේ. මේ අනිත් එක තමයි දැන් ඔය හිතාගෙන දැන් ඔය විදිහට හිතන එක මේ මේකයි කියලා හිතලා ඉවර කරන්න බෑ. අර ඉස්තරමාව කිකිලිද පිටරේද වගේ වෙනවා. එයි දැන් මමට දැන් මෙතනින් එහාට ආපහු ඒක සිද්ධ වෙන්නේ මේ. දැන් මමමනේ දාන්නේ. මම ඉඳගෙන මම මන් දිහා බලනවා. මම ඉඳගෙන මම මොකද්ද කරන්නේ? එතකොට අර සිහියෙන් ඒකත් එක්ක අර එහෙම පැවැත්මක් හැදෙන එකක් විතරයි වෙන්නේ. එතකොට දැන් ඒක බයි. ඔය විදිහට සංවාදයේ යෙදෙන මම කවුද? දැන් එතන යෙදීම මොකද්ද? එතන තියෙන එහෙනම් එතන සංවාදයේ යෙදෙන යෙදීමක් උනේ කාගෙත් එක්කද? දැන් ප්‍රකට වීම මොකද්ද? දැන් යෙදීම මොකද්ද? කියන කාරණාවක් එන්න ඕනේ. දැන් අතර ඉදෙනවා කියන එකකින් පටන් ගත්තා නම් එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් අපිට සාමාන්‍යයෙන් පෙන්නලා දෙනවනේ යම් විදිහකට යම් පමණකට මෙන්න මේ විදිහට ඔස් මේ කියන්නේ සාමින්හස්සේ හිතේක හිතන රටාව ඔස්සේ අපිට පෙන්නලා දෙනවා. දැන් අතර ඉදෙනවා කියන එක මම කියලා ගන්න පුළුවන්. නැත්නම් අතර ඉදීම මමද? එහෙම නැත්නම් අතර ඉදීම කියන එක මගෙන් බාහිර. දැන් ඒක පොතකින් අහලා සාමින්හස්සේ කියන එක අහලා මේ ඒක සංකල්පයක් විදිහට අය දාගෙන හිතන්නේ නැතුව ඒකට විඳ ගන්න එකක් නෙවෙයි මේ කියන්නේ. මේක අපිට යෙදෙන කරුණොස්සේ ප්‍රකට වෙන කරුණොස්සේ හිතන කරුණොස්සේ අපි එක විමසන්න යමු ඉන්නවනේ. මොකද්ද මේක? උත්තරය හොයාගන්න අපේක්ෂාවක් කියදෙනවට වඩා මොකද්ද මේ ඇත්ත කියන කාරණා මෙතන සිදුවෙන ඇත්ත මොකද්ද කියන එකක් එක යොමු ඉඳීම. ඒක මෙතන තියෙන ඇත්ත මොකද්ද කියලා යොමු වෙනකොට අපිට මේ උත්තරයක් ඕනේ බව හරි ඊළඟට මොකද්ද මේකෙන් වෙන්නේ ඊළඟට මොකද්ද මේකෙන් වෙන්නේ ඊළඟට මොකද්ද මේකෙන් වෙන්නේ කියලා අර මේ අපි දන්නේම නැතුව අන්න විතක්ක ਵਿਚාරයකට ගිහිල්ලා ඉතින් විතක්ක ਵਿਚාරයක් කියන කාරණාව මමත් එක්කම තියෙන එක. එතකොට ඒක ඇත්තටම මගේ කාරණාවක් එක යෙදෙන එක. නමුත් දැන් මම නැති වෙන්න හිතනවා නෙමෙයි. ඇත්ත මොකද්ද කියලා හිතීමයි මේ විදිහට අපි හිතන්නේ ගිහිල්ලා විතක්ක ਵਿਚාරයක් එක්ක ජීවත් වීම අපි ওই විදිහට ගිහිල්ලා ඇත්තටම ලෝකයේ සත්‍යවාදීකම යෙදෙන්න නම් ලෝකයේ තුල යෙදෙන කරුණෝස්සේ හිතන්න ඕනම කෙනෙක් අය අනිවිමුක්තිකාමීන්ද බුදුරණන් ශ්‍රාවකද කියලා එහෙම ලේබල් කරන්න ඕනේ. යෙදෙන කරුණෝස්සේ සිදුවන සිදුවීම හිතන්න ඕනේ. එනි යෙදෙන කරුණ මොකක් හරි කරුණක් යෙදෙනවා නම් ඉස්සෙල්ලා ඒක ප්‍රකට වෙන්න ඕනේ යථාර්ථයක් විදිහට. අපි මෙතන ඉඳගෙන අපි දිහා බලලා යෙදෙන කරුණට මේක නෙවෙයි මේක ස්වરૂපයක් නේ, මේක විඳීමක් නේ, මේක හඳුනා ගැනීමක්ද කියලා අපි මෙදිහක් වෙලා නම් කිරීමක් කරන්න යන්න ඕනේ. අනිත් එක තමයි අපි තේරුම් ගන්න ඕනේ අපිට යථාර්ථවාදී වශයෙන් අපේ සොකියේ නිරුක්තියේ යෙදෙන කරුණ ප්‍රකට වෙන විදිහට ඒක කියන්නේ ඒ කරුණ අල්ලගෙන හිතන්න මුලින්ම ඉන්න කෙනාට සියදෙන කරුණක් නිසා කොහොමද ඒ කරුණත් එක්ක ඉන්නේ. ඒතකොට ඒ කරුණත් ඔස්සේ හිතීමට යොමු වෙනවා. දැන් ওই විදිහට අපි හිතාගෙන යද්දි අපිට ඕක කෙල්ලවරක් වෙන්න බෑනේ. දැන් ඕක කොතනින්ද පටන් ගත්තේ කොතනින්ද නවත්තන්නේ කියන එකට වඩා දැන් ඕක දිගටම ආපහු වුණනම් ඒක නවත්තලා මේ ඊට පස්සේ ආයේ හිතන්න පටන් ගත්තත් ආයේ ඒ යෙදෙන යොමු වීමට හොඳයි යොමු වෙලා විතක්ක ਵਿਚාරයක් එක්ක යන්නේ. එහෙම වුණොත් අපිට උත්තරයක් ඕනේ කියන කාරණාවකුත් එක්ක මොකද්ද කියලා එන ගතිය හොඳයි. හැබැයි මොකද්ද කියලා ඉන්න ඕනේ යෙදෙන කරුණේ ඇත්ත මොකද්ද කියන එක. යෙදෙන කරුණේ ඇත්ත විතක්ක ਵਿਚාරයකින් ගන්න හදන්න එපා. ඒක නිසා එතන අත රිදීමක් ඔස්සේ නම් පටන් ගත්තේ හරි එහෙනම් අත රිදිනවා කියන එක ගෝචරුනේ දැන් අත රිදුනේ කාටද? එහෙනම් අත රිදුනේ දැන් මම ඉඳගෙන මගේ අත රිදීම දිහා බලාගෙන. ඒකට මමල දෙන්නේ. එතකොට එහෙම වෙන්නේ නැතුව දැන් අත රිදිනවා කියන එක මම කියලා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අත රිදිනවා කියන එක මාගෙන් බාහිරද? මොකක්ද ඒක ඇත්ත? කියන කාරණාව ඒ කියන්නේ යෙදෙන කරුණ ඇත්තක් වෙන්න ඕනේ සත්‍යයක් වෙන්න ඕනේ යෙදෙන කරුණ ඔස්සේ මම ඉස්මතු වෙන විදිහ ඔස්සේ අන්න ඒ කරුණත් එක්ක හිතන්න යොමු වෙන්න ඕනේ මෙන්න මේ හිතන රටාව පොතක තිබුණා කියලා හරි කෙනෙක්ගෙන් අහලා වෙන්න පුළුවන් ඒක දැන් අපිට කාමී පරිසරයක් මේ නැති නිසා කොහොමත් අපිට අපේ කාරණාව අපි ඉන්න මේ මේ පරිසරය තුළ අපිට කොහොමද ඇහිීමකින් තමයි ඉන්තිකානිත යට යන්න දෙන්නේ. ඒක නිසා දැන් ස්වාමීන් වහන්සේ කියන කාරණාවක් ඔස්සේ හිතන්න යොමු වුණාට අර පොතේ තියෙන කාරණාව සිද්ධ කරගන්න මෙතන හිතනවා කියන එකට එන්නේපා. එතකොට අපි පොතේ තියෙන කරුණ ඒත් මේ දැන් මේ අම්මා කරගෙන ගියපු විදිහටම ඊට පස්සේ මේකෙන් පස්සේ මම කවුද කියලා හිතන්න ඕනේ ඊට පස්සේ මගෙන් ਬਾහිදද කියලා හිතන්න ඕනේ ඊට පස්සේ මං මේ මමයි අතරදිමයි දෙක මේ කද්ද කියලා හිතන්න ඕනේ කියලා ආපහු යනවා දැන් අර තමන්ට යථාර්ථවාදීව ප්‍රකට වෙන විදිහ ඉස්මතු වෙන විදිහ හිතන්නේ නැතුව අර ඇහිච්ච කරුණ ඒ කියන්නේ ඇහිච්ච කරුණට මම දාලා බලන්න යන දැන් හොඳට බලන්නකො දැන් ඒ ඒකත් එක්ක තමයි යන්නේ දැන් එහෙම යන එක විචස්සනේ හිතීම කියන කාරණාව දියුණු වෙන්න කියන කාරණාවක් ඉන්නේ නැහැ. ඒක නිසා අන්නේ ඒ කාරණාව මට ඒක අහගෙන යනකොට මට ඇහිච්ච විදිහ අනුවයි මම මේ කාරණාවට කිව්වේ මොකද අර මකෙන් අහුවා කියලා කියපු නිසායි මම ඒක ඉදිරිපත් කළා කිව්වේ. ඉතින් මට අදත් හිතුනේ ඒකේ කාරණාව කියාගෙන යනකොට මම කියන කාරණාවක් එක්ක මගේ කරුණ අල්ලගෙන විතක්ක ਵਿਚාරයක් ඔස්සේ මෙන්න මේකයි 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 කියාගෙන ඒක ඔස්සේ ඒකේ සංකීර්ණීමක් තියෙයි යම් සිහියක් තියෙයි. එවේ සංසිධීමයි සිහියයි කියන එක මේ ලෝකේ ඒක නෙවෙයි සත්‍ය කියන්නේ ඒකම නෙවෙයි පරම අපේක්ෂා වෙන්න ඕනේ. සත්‍ය මොකද්ද? ඇත්ත මොකද්ද කියලා යෙදෙන කරුණේ ඇත්ත මොකද්ද කියලා හොයන ගතිය. ඒකත් යෙදෙන කරුණ ගෝචර වෙන විදිහක් එක්ක මේ ඒ කරුණට හිතීමට යොමු වෙනවා. ඒක නිසා මේ අන්නේ ඒ විදිහට හිතලා බලන්න අපි ස්වාමීන් වහන්සේලාට අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරගයි තිරුවන් සරණයි.
ස්වාමීනාද ඒ කියන්නේ අතන ප්‍රශ්න මතු කරලා ඊට පස්සේ උත්තර දුන්නු එක වගේ මට හිතෙන්නේ. එතන අඩුව කියලා. එහෙමද ස්වාමීන් වහන්ස? තිරුවන් සරණයි.
ඔව් දැන් ඇත්තටම එතන උත්තරේ මමම දාලානේ දෙන්නේ. දැන් එතන සත්‍යය මොකද්ද කියන එක දැන් මට සත්‍යයක් ගෝචර කරගන්න දැන් ඔතන උත්තරේ මට ඇවිල්ලානේ. එතකොට මම මට ඇත්තක් ඉදමිර සත්‍යනේ හැම කාරණාව. මම උත්තරේ දාලා උත්තර තියෙනවානේ මට හැම එක. උත්තර මගේ කාරණාවක් එක මම හොඳටම තහවුරු වෙලා නැගෙන විදිහට. ඉතින් ඒක නිසා එතන ඇත්ත මොකද්ද කියලා හිතීමයි ඒ හිතීමත් එක්ක තමයි අපි ඇත්ත මොකද්ද මෙතන යෙදෙන කස්නේ මේක කොහොමද සිද්ධ වෙන්නේ? මේක ඒකට කොහොමද සිද්ධ වෙන්නේ කියන එකයි අතරිතුනේ අත කියලා ගත්ත නිසා හරි කිය අර මම විතක්ක ਵਿਚාර දාන එකයි අපට ලොකු වෙනස්කමක් තියෙනවා. ඇත්ත මොකද්ද කියලා හොයන කෙනාට මේ ඇත්තක් කියලා හම්බ වෙනවා නම් ලෝකෙ ඉදදී ඒක ඉදමෙව සත්‍යම් ඇරෙන්න වෙන කාරණාවක් ඉදෙන්නේ නැහැ. ඒකට කියන්න මට තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒ කරුණ මොකද්ද කියන කාරණාව, ඒ කියන්නේ ඒකට මම උත්තර දෙන්න ඕනේ. ඒකට ඒක හරි විදියට කරන්න ඕනේ කියලා එක්කුත් නැහැ. ඒකට ඒක මේක වැරදිනේ කියලා හිතන්න ඕනෙත් නැහැ. මේ කාරණාවේ ඇත්ත මොකද්ද? අතරි දෙනවා නම් අතරි කීම කාටද? ඒක මම කියලානේ මට හම්බුනේ, මම ඉන්න නිසානේ මට හම්බුනේ, වෙන කෙනෙක්ගේ අතරි කීම මට හම්බ වෙනවද? එහෙනම් අතරි දීම මමද? එහෙනම් මම කියන්නේ දැන් මෙතන මම කියන්නේ මොකද? එහෙනම් මට මගෙන් ਬਾහි දැන් ඒකන වැටපිල්ල තියෙනවනේ. ඒක දැන් මේ අම්මට ඒ කරුණ යෙදෙtti, යෙදෙන කරුණ කරුණෝස්සේ අර පොත් මූලිකවම සාමිනහසේ කියන එක පොතක ලියලා තියෙන එක ඇහිච්ච දෙයක් මුල් කරගෙන මූලිකවම යොමු වෙන්න ඕනේ. හැබැයි යොමු වෙන්න ඕනේ වුණාට අපිට පොතේ තියෙන අවසානයේ සිද්ධ වෙන සිද්ධිය මෙතන සිදු වෙන විදිහට කරන්න පුළුවන් කියන එකක් නෑ. ඒක සාමිනහසේ හිතපු විදිහ ඒක කියලා තියෙන්නේ අම්මට ගෝචර වෙන විදිහට හිතන්න ඕනේ. මොකද දැන් අපිට අපි හිතමුකෝ මේ කෙනෙක් අතු ගන්නවා. දැන් කෙනෙක් අතු ගාති හැමෝටම මේ ඉදලෙන් අතු ගන්න සත්‍යෝසේ අතු ගැන ප්‍රකට වෙන්නේ. කෙනෙකුට අල්ල ගන්නවා කියන කාරණාවත් එක තද බවක් එක්ක වෙන්න පුළුවන්. කෙනෙකුට සත්‍යෝසේ වෙන්න පුළුවන්. කෙනෙකුට දැනෙනවා කියන එකක් එක්ක වෙන්න පුළුවන්. අතු ගන්නවා කියන කේදෙන්නේ. ඒක නිසා මෙන්න මේකයි කියලා අපිට කියන්නේ නැති යෙදෙන කරුණේ කොහොමද ප්‍රකට වෙන්නේ ඔන්න ওই කාරණේ එහෙම කියලා. යෙදෙන කරුණ කුමක් වුවත් යෙදෙන කරුණේ ඇත්ත හැවීම කියන කාරණාවට යන්න ඕනේ. අපි එතන නතර වෙලා ඒකට උත්තරයක් දෙනවා නම් ඒක මට තේරිලා ඒ යෙදෙන කරුණ අතරිදීම කියන එකෙන් නම් පටන් ගත්තේ අතරිදීම කියන එකට මට උත්තරයක් ඇවිල්ලා. ඉතින් ඒ උත්තරේට මොකද්ද ප්‍රශ්නේ? ඒ කියන්නේ ඒකට මොකද්ද කියනකොට ඒකටත් උත්තරයක් තියෙනවා. ඊට පස්සේ ආ ඒක මොකද්ද කියනකොට ඒකටත් මට උත්තරයක් තියෙනවා. එතකොට මම මැදිහත් වෙලා මගේ කාරණාව මෙහෙමයි සිදුවෙන්නේ කියලා මට මේක ඇත්තක් වෙලා. අන්න එහෙම නැතුව මේ මොකද්ද කියන කාරණාව විමසීම කියන කාරණාවක් එක්ක අන්න විමසන ගතිය ඉස්ම තියෙනවා. හිතන හිතීම දිනනවා කියන කාරණාව තමයි මම කියන්න අදහස් කරේ. තිරුවන් සරණයි.
ස්වාමිනාස සඳහන් කර අර රිදීම මමද කියලා ඒක සමානකම් ස්වාමිනාස කිව්වත් ඇහුවා මට ඒක තේරුණේ නෑ ස්වාමිනාස. දැන් රිදීමම මමද නැත්නම් රිදීම මගේද? දැන් ඔය දෙකේ වෙනස මොකද්ද? ඒක කියන්නේ රිදීමම මමද කියන්නේ මේ මට රිදීම දැනෙනවා කියන එකද? එතකොට තමයි ස්වාමිනාස
ඇත්තටම මේ මගේ කියන දැන් අපි හිතමුකෝ අපි කේස් කියන එකක් හරි අපේ කෙනේ ඇගේ මොකක් හරි දැන් කේස් ලොම් නියදත් කියලා මොනවා හරි කාරණාවක්. ඒක මගේ කියන කාරණාවක් එක්ක තමයි මූලිකවම අපිට හමු වෙන්නේ. ඉතින් අපි හිතන්න ගත්තොත් අන්න ඒක මම කියලා හරි දැන් ඒ යෙදෙන විදිහත් එක්ක තමයි ඒක කතා කරන්න වෙන්නේ. මූලිකව අපිට දැන් ඒකයි මම අර කිව්වේ පොතේ කොයි හරි සූත්‍රයක ඇහුණ එකක් හරි එහෙම නැතුව දැන් ලොකු සංඝාසේ ඒක සමහර විට ඒකට අර්ථයක් දෙන්න ඇත්තේ අම්මා අහපු කරුණ අම්මා අහපු තැනින් අම්මට උත්තරයක් දෙන්න ඇත්තේ. හැබැයි ඒ දැන් ඒක හැම වෙලාවෙම දැන් අපි හිතමුකෝ දැන් අද ඒ කාරණාව අම්මා පටන් ගන්න යම් තැනකද එතන ඒ කාරණාව අම්මට ප්‍රකට වෙන්නේ මම කියලා නම් ඒ විදිහ මගේ කියන එකක් කරන මේ විදිහේ ඒ කාරණාව මෙන්න මේ විදිහටයි සිදු වෙන්නේ කියලා ඒකාන්ත කරලා කියන්න යන්න බෑ. මොකද ලෝකයේ යෙදෙන කරුණක් නේ. ඒ යෙදෙන කරුණ යෙදෙන්නේ දැන් මට නම් මට මගේ නම් මගේ කියන එකක් එක්ක. ඒතර බොහෝ වෙලාවට මගේ කියන කාරණාවක් එක ගෝචර වෙනවා නම් ඒක මගේ කියන කාරණාව දැන් ඉස්මතු වෙන විදිහ ප්‍රකට වෙන විදිහ ඔස්සේ හිතන්න පටන් ගන්න ඕනේ. ඒක එතන එතෙන්ද තර්ක විතරක දාන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඇත්ත සත්‍යවාදී කියන කාරණාව අපිට යෙදෙන කරුමේ වෙන එකක් වෙලා හිතන කරුණ වෙන එකක් වෙන්න එහෙම ඕනේ. ඇත්තට මේ යෙදෙන කරුණ මොකද්ද? ඒ යෙදෙන කරුණ ප්‍රකට වෙන්නේ මගේ කියන එකක් එකන. එහෙනම් මේ අතරෙදීම මගේ අතරෙදීම අන්න එතනින් එහෙම මූලිකවම යන්න තියෙන කරුණ ඒ විදිහට අපිට යමු. මොකද ඇත්තටම මේක මේ මූලිකවම අතරිදිනවා කියන එක හෝ ඒ මොකක් හෝ කාරණාව මූලිකවම හිතන්න යමු වෙන්න තියෙන කාරණාවක් විතරයි. හැබැයි හිතන්න යමු වෙන්න තියෙන කාරණාව සත්‍ය යථාර්ථයක් වෙනවා. අන්න ඒ ඒ යථාර්ථයක් කියන කාරණාවක් එක එතන යොමු වීම පිණිස ඒක ඇත්ත මොකද්ද යථාර්ථය මොකද්ද කියලා ඇත්ත ඒ කියන්නේ සිදුවීම ඇත්තක් වෙන්න ඕනේ. දැන් හඳුනා ගැනීමක් වෙලා දැන ගැනීමක් වෙලා හිතලා හරියන්නේ නැහැ. ඒක නිසා අර ඒ මූලිකම යොමු වෙන්න තියෙන එකක් නිසා යොමු ඒ හිතන්න යොමු වෙන්න ඕන කාරණා මේක මමද මගේද ඉච්චර දුර ගිහිල්ලා මේ අර නිරවුල් කරගෙන බහින්න ඕනේ කියලා එකක් නෑ මේක. යෙදෙන කරුණ ඕනම කෙනෙකුට යෙදෙන විදිය, දැනෙන විදිය, ප්‍රකට වෙන විදිය අනුව හිතන්න යමු නම් තිරවසන්නයි.
ඒකට සමහරවිට මගේ කියලා ප්‍රකට වුණා දැන් ඊට පස්සේ මගේ ඇයි මගේ කියන්නේ ඒ වගේද සමහරවිට තිරවසන්නා. තිරවසන්නයි.
මගේ කියන කාරණාවක එක ප්‍රකට වුණා නම් දැන් ඒ ඒ වේදනාව මගේ කියලා ගන්න පුළුවන්ද? අපේ වේදනාව. ඒක මගේ කියලා ගන්න කොහොමද? මොකක්ද ඒකට පදනම? දැන් ඒක මගේම නะ. දැන් හිත ඒ ප්‍රකට වෙන විදිහත් එක්ක එහෙනම් දැන් මගේ බාහිර. හිතලා බලන්න දැන් අපිට දැන් ওই කාරණාව ඔස්සේ ඇත්තටම ඒක දැන් මම ওই කාරණාව මට වුණා නම් යථාර්ථයක් විදිහට මම ඒක හිතන විදිහ මට කියන්න පුළුවන්. දැන් මම හිතන විදිහ ඒක දැන් ලොකු සාන්නස් හිතපු විදිහක් අපිට කියලා දෙනවා හිතන්න යොමු වෙන්න ඕනේ විදිහයි කියලා දෙන්නේ අපිට ඒ විදිහට හිතන්න ඕනේ කියලා එකක් නෙවෙයි කියලා දෙන්නේ මෙන්න මේකයි හිතන ක්‍රමය. එතකොට ලෝකේ ශක්තිවාදී මිනිස්සු හිතන විදිහ එතකොට දැන් ඒ කාරණාව දැන් මෙන්න මේකයි 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 කියලා සම්පූර්ණයෙන්ම යථාර්ථවාදී කියන්නේ දැන් මම මේ හිතන කාරණා ප්‍රකට කරා කියන්නකෝ අම්මට. එතකොට දැන් අම්මට හැදෙනවා මෙන්න මේකේ මේ හැඩය මෙන්න මේ විදිහට හිතාගෙන ආ යුත්තේ කියන එක. එහෙම වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් ඒකට උත්තරේ දැන් ওই විදිහට මගේද මගෙන් ਬਾහිදද නැත්නම් ඒක යෙදෙන එක මම කියලා වanan එක මමමද නැත්නම් මම කියන එක ඒ විදිහට යොදන එක සුදුසුද මොකද්ද කියලා දැන් ඒ විදිහට හිතන කාරණාව ඇත්තටම ඔන්න ඔතනින් ওই යොමු වෙන තැන ඉඳලා මේ අර හිතන්න ගන්න ඕනේ. දැන් අපි දැන් ඔන්න අපි අනාගතේ හිතන්න තියෙන කාරණාවක් දැන් නිරවුල් කරගෙන කරගත්තම වෙන්නේ ඊට පස්සේ අපි හිතන්නේ ඇහිච්ච කාරණාව ඔස්සේ හිතනදී හිතන තැනට ගිහලා යල පිල්ලකට යන්නේ. ඒක නිසා ඒ අර අම්මට මම කිව්වේ යෙදෙන කරුණ ඇත්තක් නම් අම්මට යෙදෙන විදිහයි ඒක මගේ කියලා ඇවිල්ලා හිතන්න යොමු වෙtti ඊළඟට එන ප්‍රශ්නේ යථාර්ථය කියලා කියන්නේ. තේ ඊළඟට එන ප්‍රශ්නේ දැන් මගේ කියලා එකක් තියෙක මම ඊළඟට උත්තරයක් දුන්නොත් එහෙම අනිවාර්යෙන් ඒ වෙලාවේ අම්මට එන්නේ ඊළඟට යථාර්ථවාදීයේදීම නෙවෙයි අර ස්වාමින්වහන්සේගෙන් ඇහුවා සන්නද මෙහෙමනේ කිව්වේ කියන කාරණාවක් එක්ක ඒතර මතු වෙනවා මිසක් අර යථාර්ථවාදීයේදීමට යන්නේ නෙවෙයි. ඒක නිසා හිතන ක්‍රමේ මේ විදිහට ඇත්ත හොයන්න යොමු වෙන්න කියලා දෙන්න පුළුවන්. හිතන දේ යෙදෙන විදිහ අනුව හිතාගෙන යෑම තමයි එකක්. අන්නේ හිතන විදිහ ප්‍රශ්න කරනකොට හිතන විදිහ හිතලයි ප්‍රශ්න කරන්න තියෙන්නේ. ඒ කියන්නේ හිතන්නේ කොහොමද කියන කාරණාව ඇසීම සාධාරණ නෑ මං හිතන්නේ. මොකද එතකොට ආයේ හිතන විදිහ එතකොට අනුන් හිතන දේක් ආයේ දැනගත්තා කියන කාරණාව විතරයි වෙන්නේ. පිරුවන් සරණයි.
බොහොම පිං සම්මහන්ස පිරුවන් සරණයි.
එරුවන් සරණ අපේ අනික් ස්වාමීන් වහන්සේලාත් අදහසක් එකතු කරනවා නම් පුළුවන්. එතන ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් ඒ සමහර විට පොතක් කියවහන් ඒ විදිහටම හිතන්න පෙළඹීමක් වෙන්න පුළුවන් නම් එතන ඊට වඩා එතන තියෙන්නේ උදාහරණයක් විතරයි කියලා මෙන්න මේ විදිහ. ඒ විදිහටම හිතන්න ඕන කියන එක නෙවෙයි කියලා මට හිතනවා බාහිරට මතු කරන්න හදන්නේ. ඒක දැන් අතරි දැනම කියන එක දැන් හැමෝම අත්දකිනවනේ ශරීරේ කොහේ හරි වේදනාව. එතකොට ඒකේ දැන් අනිත්ේ වට වඩා ඔය ශරීරේ දැනීම තමයි මම කියලා හිතන ගතිය මට නිවිදෙන්නේ වෙන කාටවත් නෙවෙයි කියලා. එහෙම වෙනවා. එතකොට කවුද මේ ඉදීම? ඒක ඒ මම කියන එකද මගේද මගේ තොරවද ඒ වගේම යද්දි දැන් මොකද්ද මේ රිදීම කියන්නේ? ඒ කියන පැත්තෙන් විමසගෙන ගියෝ මොකද්ද මේ දැනීම කියන්නේ? මේ අප කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේ වෙන්නේ කොහොමද වගේ ඒ වගේ විමසීමකුත් කරන්න පුළුවන් තමයි. يعني දැන් අර මම කියන එක අපි හිතන්නේ නිකන් මට හිතන්නේ දැනුමකින් ගත්තු එකක් කියලා. දැන් මේ අදසින්නේ ඉරිතීමක් වේදනාවක් මොකක් හරි මගේ අත දැන් මේ වම්මස කිව්වා. වම්මස හම්බුනේ කොහොමද? වම්මස දැනගත්තේ කොහොමද? වම්මස මේ දැනීම නිසා අත දැනගත්තද? අත නිසා දැනීමද? ඒක මමද කියලා ප්‍රශ්න කරනවට වඩා මේ දැනීම් පැත්තත් හොයන එකේ එහෙම වෙනසක් ප්‍රයෝජනයක් තියෙන සංහංශ අවස්ථරයි.
තෙරුවන් සරණයි. ඇත්තටම දැන් අපි හිතමුකෝ පොතක තිබුණා කියලා. දැන් පොතක තිබ්බම දැන් අපි හිතමුකෝ මම කවුද කියලා මේ යම් අදහසක් ස්වාමිනාට ඉදිරිපත් කරලා තියෙනවා. තාම පොතක් හැටියට මුද්‍රණය නැුණාට අනාගතේ මුද්‍රණ වෙයි. නමුත් දැන් ඒකේ ස්වාමින්වහන්සේ හිතන රටාවක් ස්වාමින්වහන්සේට ඊදෙන අර දැන් ස්වාමින්වහන්සේ සිදුවීමක් විස්තර කරන්න හදන්නේ. එතකොට සිදුවීම විස්තර කරන්න හදන්නේ දැන් සිදුවීම විස්තර කරලා දෙන්න ඕනේ අපිටනේ. එතකොට දැන් අපි හිතමුකෝ සූත්‍රයක මොන හරි කාරණාවක් තියෙනවා කියලා. හරි බුදුරජාණන් වහන්සේ දෙයක් කියලා අපි අහලා තියෙන සූත්‍රයක් කියලා හිතමුකෝ. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද කියලා දෙන්න හදන්නේ ධර්මයක්. එහෙම නැත්නම් සිදුවීමක් කෙනෙක්. එතකොට දැන් ඒක විස්තර කරලා දෙන්න වෙන්නේ ලෝකේ ඉන්න කෙනෙකුට ප්‍රතිපදාවක් ඇති. එතකොට ඉන්න කෙනෙකුට යෙදෙන කරුණක් ඔස්සේ විග්‍රහය ඉදිරිපත් කරනවා. දැන් අපිට ඉන්න දැන් අපි ඉඳගෙන අපිට ඒ කරන විග්‍රහය මේ ඒක දැන් එහෙනම් අර සිදුවීමනේ විග්‍රහ කරන්න හදන්නේ. අම් සිදුවීමක් විග්‍රහ කරන්න හදන්නේ ඊතන කරුණක් ඔස්සේ. එතකොට දැන් අපි මොකද කරන්නේ? දැන් අපිට සිදුවීම ගැන අදහසක් නැහැ. අපිට ඒ කියලා දෙන ටික ධර්මයේ කියලා හිතන මේ වචන ටික. ඒකල මේ වචන වලට රිංග ගන්න යනවා. නැත්තම් වචන උතුම් කොට සලකන්න හදනවා. හැබැයි වචන ධර්මයේ වෙන්නේ නැහැ. ඒකෙන් කියලා ඒ කියන්නේ එතන සිදුවීමයි විග්‍රහයයි කියන ඒ කියන්නේ ඒක තේරුම් ගන්න ඕනේ අපි. එතන හත්තිපදෝක්ම සූත්‍රයේ කියලා දෙන කාරණා ටික ධර්මයේ කියන්න බෑනේ. ඒකේ මතු කරන්න හදන කාරණාව, දැන් සිදුවීම මොකද්ද කියන කාරණාවයි ධර්මයේ. වචනයක් කියන එක නෙමෙයි. එතකොට අපි හිතමු පොග්ගලගේ මහත්තය අහපු ප්‍රශ්නෙත් එක්ක දැන් මේ අම්මට හරි කාට හරි රිදුණා කියන කාරණාව. ඇත්තටම රිදීම කියන කාරණාව මොකද්ද කියන කාරණාව නෙමෙයි අපිට 얘 දෙන්නේ. අපිට රිදීම කියන කාරණාව තුල ඉන්න බෑනේ. එක මට රිදුනා මගේ එකක් මම හරි එහෙම ඔය මම යෙදෙනවා යෙදෙන්නේ නැතුව රිදීම කියන කාරණාව අපිට මුල ගෙහින්නේ. හැබැයි තව පැත්තකින් අපි බැලුවොත් එහෙම දෙන්නේ වෙනම පැත්තක් නිකන් කියලා දෙන්න ඕන නිසා මම මේක කියන්නේ. දැන් හරි අතර දැන් අපිට අත රිදෙනවා කියන කාරණා දැන් රිදීමක් කියන එකක් නිසා එහෙම නැත්නම් රිදීම අපිට මොකද දැනීමක් කියලා දැනෙච්ච නිසා නේද කාය පහස කියන කාරණාව මුණ ගැහුවා. දැන් දැනෙච්ච නිසා නම් කාය පහස මුණ ගැහුවා. හැබැයි දැන් ඕක ඇත්ත නම් හරි දැන් ඕක ඇත්ත කියමුකෝ. ඕක ඇත්ත නම් දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ දැනෙච්ච නිසා මේ කාය විඥානය නිසා කාය පහස කියලාද කාය පහස නිසා විඥානය කියලා කාරණාවද කියන්නේ. එහෙනම් අපි එහෙම බැලුවොත් එහෙම එහෙනම් දැන් මේ ආහස්පස වෙනස් නේ. දැන් අපිට දැනෙච්ච නිසායි කාය පහස හම්බුනේ. එහෙනම් කය පහස නිසායි දුරෙන්ස් කියනවා කය පහස නිසා කය විඥානයකි කය දැනගත්තා කියන කාරණා. ඒකෙච් දැන් අපි දැන් දහපරය ගලපන්න නෙමෙයි කියන්නේ එහෙම කාරණාව ඔස්සේ කියන්න ඕනේ කියලා හිතීච්ච නිසා ඒක නිසා අපිට ඇත්තටම යෙදෙන විදිහ රිදීමක යෙදීමක් නෙමෙයි. මගේ යෙදීමක් නැත්තම් මම යෙදීමක් කියන එකක් එක්කයි අපිට මේක මම කියන එකක් එක්ක කුමගේ ඇඟ දිදිනවා මගේ අත රිදිනවා කියන කාරණාව යෙදිලා තියෙනවා. ඇයි අතක් කියන එකක් එක්ක මගේ කියන කාරණාවක් එක්කයි මුණ ගැහිලා තියෙන්නේ. එතකොට දැන් යෙදීමම ඒ දැන් අපි හිතනකොට දැන් මම කියන එකෙන් බාහිරව නෙවෙයිනේ එහෙනම් යෙදීම මමද කියලා අපි හිතන අපිට මේ හිතන රටාව තුළ අන්න මම කියලා දැන් ඒ හිතන රටාව යථාර්ථයක් වුණා. දැන් සාමිනාතේ අර සිදුවීමක් මම කවුද කියන එකේ ඒ හිතන විදිහ සිදුවීමක් තමයි විග්‍රහ කරන්න හදන්නේ. ඒ කියන්නේ සිදුවීම විග්‍රහයක් ඉදිරිපත් කරන යෙදෙන කරුණෝස්සේ. එහෙනම් දැන් යෙදෙන කරුණෝස්සේ එතන දැන් මෙතන අපිට රිදීමක් කියන යෙදීමද තියෙන්නේ මගේ යෙදීමද තියෙන්නේ. මගේ අත කියලා ගත්තා මගේ යෙදීමක් නේ අපිට එන්නේ. ඒක මගේ යෙදීම තමයි තියෙන්නේ. ඒකෝද මගේ යෙදීමයි රිදීම දැන් කොග්ගලගේ මහත්තයා අපස්සිට එක්ක අපිට රිදීම කියන රිදිනවා කියන යෙදීමේ නෙමෙයි ඉන්නේ මගේ කියන කාරණාවක් එක්කයි ඇත්තක් වෙලා මගේ රිදීම කියන කාරණාවක් එක්කයි අපේ යෙදීම වෙන්නේ. නමුත් අර හිතන ගතිය ප්‍රකට වුණොත් ඒ හිතන ගතියත් එක්කයි රිදීම කියන කාරණාවත් එක්ක මොනවා යෙදීමක් වෙන්නේ නැත්නම් දකින්නවා කියදී දැක්ක දේ දකින්න මම කියන එකක් මේ තියෙන්නේ දකින්නෙක් දකින්නක් කියන කාරණාවෙන් එහාට අපිට එහෙම යන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ යථාර්ථවාදී හිතීමක් සිද්ධ වෙන්නේ නැත්තම්. එහෙනම් අපිට දැකීම කියන කාරණාවනේ යෙදෙන්නේ. අපිට දැක්කදී එහෙම නැත්තම් මම දැක්කා මගේ දැකීම ඔය විදිහට යෙදෙන්නේ. ඉතින් අපි ඔතන යථාර්ථවාදී වෙලා හිතුවේ නැත්තම් අන්නේ හිතන කාරණා හිතන කෙනාට මම යොදන්නේ කොහොමද මම මෙතන යෙදී අයි මම යොදන්නේ ඉඳ හදනවත් මම නොයදෙන විදියට හිතන්න හදනවත් නෙවෙයි ලෝකේ යථාර්ථයේ ලෝකපරියායින් යථාර්ථයේ හිතද්දී ඒ කෙනාට දැන් මම කියලා ගැනීම උතන මම කියලා දාන්නේ කොතෙන්ද කියන කාරණාව මේ ඒ කියන්නේ රිදීමක් උනේ නැහැ කියන එක නෙවෙයි රිදීමක් තියනවා කියන එක නෙවෙයි ඔතන කාරණාව එහෙනම් මම කියලා ඒකාන්ත කරලා මේ ඇත්තක් කියලා මේ මගේ කියලා එදිච්ච කාරණාව මම කියලා එදිච්ච කාරණා මේ ඇත්තක් කියලා ඔතන යථාර්ථවාදී වුණාට පස්සේ මේ ඇත්ත කියලා ගන්න බැරි විදිය ගැතියි. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ තමන්ගේ කරුණෝලේ ඉක්මලා තමන්ගේ කරුණෝත් එක්ක නැහැ කියන එක නෙමෙයි. ඔබට රිදීමක් උනේ නැහැ නෙමෙයිනේ. හැබැයි රිදීම කියන එක මොකද්ද කියලා බලුවොත් රිදීම කියන එක විමසලා බලුවොත් රිදීම කියන එක මොකද්ද? දැන් මගේ පැත්තෙන් මගේ විග්‍රහයේදී මගේ පැත්තෙන් මොකක්ද ඒකට දෙන උත්තරේ? එහෙනම් ඒක සම්පූර්ණයෙන්ම විදීමක යෙදීමක් කියන එකයි මගේ යෙදීම කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. හැබැයි මගේ යෙදීම මට බලෙන් අයින් කරන්න බෑ. සහ මේ ඒ කාරණාව ලෝකයේ කරුණක් ඔස්සේ යෙදෙන කරුණක් ඔස්සේ හිතුවට මේ ඇත්තක් කියලා läග නොගන්න ස්වභාවයක් මතුයි. හැබැයි ඒකත් ඊතර වීම නෙමෙයි. මෙතනදී විදීමක මනාව යෙදීමක් වෙන්න නම් ඒක මගේ කියන කරුණුත් එක්ක නොයෙදෙන්න නම් නොයෙදෙන්න විදිහක් නෙමෙයි ඇත්තටම අරසන්න සුබේ කියවා වගේ බාහිරට අනුගත වීමක් කියන කාරණාවක් ඔස්සේ අර පරතෝක දෝෂයක් කියන්නේ බාහිරෙන් එන හටක් ඔස්සේ දැන් අපි සත්‍යයක් නම් විමසන්නේ ඒ සත්‍ය කියන කාරණාව ලෝකේ සත්‍යයක් ලෝකේ මේ යෙදෙන කරුණෝස්සේ සත්‍ය විමසන කෙනාට අර බාහිරෙන් ඇහෙන්න ඕනේ ඇයි බාහිර කෙනෙක්ගෙන් ඇහෙන දෙයකට අනුගත වීමක් කියන කාරණාවක් ඔස්සේ තමයි මේ මනාව යෙදීම කියන කාරණාවත් එක්ක කතාවට ඉඩක් එන්නේ. නැත්තම් මනාව යෙදීම කියන ස්වභාවයේ විදීම කියන කාරණාව මොකද්ද කියන කාරණාවක් එක්ක ඒ භාවයක් එක්ක හරි මම ඉන්නවා. ඒක ඇත්තක් වෙනවම ඒක නිසා කොච්චර අපි ඕක හිතුවත් අපිට හැබැයි මේක බලෙන් මේව කරන්න බෑ. අන්න දැන් රිදීම කියන එක මොකද්ද? දැන් රිදීම කියන එකට උත්තරයක් තියෙනවද? අන්න එතන තමයි අර දර්ශනවාදී අසරණකම කියන එක සාමාන්‍යයෙන් වචනේ භාවිතා කරන්නේ. දැන් රිදීම මම හැටියට ගන්නත් බෑ නේද? මගේ හැටියට ගන්නත් බෑ නේද? මගේ බාහිරයි කියලා ගන්නත් බෑ නේද? කියලා අර සිටුවීම විග්‍රහය ඇති ඉදිරිපත් කළා. එහෙනම් රිදීම මොකද්ද? රිදීමක් නෑ කියන්නත් බෑ නේද? තියෙනවා කියන ඒකාන්ත නිගමනයකට යන්නත් දෙයි. එහෙනම් දැන් මේ කාරණා කියලා දුන්න කෙනාට එහෙම නැත්නම් ලෝකේ සත්‍ය වූ ධහම, පරම සත්‍ය වූ දෙයක් එහෙනම් අන්න ඒ ධහම හා එකතු වෙන එක. ඇයි දහමෙන් හා එකතු වෙනවා කියලා කියන ලෝකේ දෙයක් කරගෙන මේ අපි හිතපු කාරණාව දෙයක් කරගෙන එකතු වෙනවා කියන එක නෙමෙයි. දර්ශනවාදී අසරණකමක් මේ ඇත්තක් කියලා ගන්න බැරි කෙනාට අර යොමු වීමක් කරන්න වෙන දෙයක් මතුවෙන්නේ කියන කාරණාව අදදී සාකච්ඡාවෙත් මතු කරා. ආවිනාසෙ ඉතින් ඒ අන්න ඔතනදී තමයි රිදීම මොකද්ද කියන කාරණාව ඔස්සේ තමයි අපිට යොමු වීම කියන අපේ අවශ්‍යතාවය අසරණකම කියන මතු වෙන්නේ. ඉතින් ඒ කාරණාව තමයි මතු කරන්න හැදුවේ තෙරුවන් සරණයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ඒ මහත්මයා යහපු ප්‍රශ්නෙටම මගේ මට පැන නැගුණු අදහසක් මම ඉදිරිපත් කරන්නම් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් ඒ මහත්මියට අත රිදුන එකනේ සිද්ධ වුනේ. එතකොට දැන් අපි ඒ අත රිදීම ගැන බලන්න ඕන. මේ රිදුනේ ඔය හරි වැද්දිලාද කවුරු හරි ගහලාද, මේකට හේතුව මොකක්ද? අතන ඒකට ඒක විමසනවා මිසක් එකකට මම දාගන්න අවශ්‍යතාවයක් නෑ නේද කියන එක මට ආවා. අපිට හොයන්න ඕන මේක කවුරු හරි ගහලාද නැත්නම් මේ මහා භූතයන්ගේ මොන හරි වෙනස් වීමක් නිසා එක සිද්ධ වුණාද. ඒ විදිහට ඒ සාගෙන ගියා නම් මේ මෙතනට උත්තරයක් ලැබෙයි කියලා මට මේක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන මට ආවා අදහසක් සොයනාසේ ඉදිරිපත් කරේ නම් තෙරුවන් සරණයි.
ඔව් ඇත්තටම මේ අපිට මෙහෙම අර අතරදී මහදී දැක්ක දෙයක් හරි ඇහුණ දෙයක් හරි හඳුනාගත්ත දෙයක් හරි ඒ වගේ කාරණා අර ධාතු කියන ස්වභාවය නම් අම්මා මට හිතෙන්නේ ටිකක් සාමාන්‍යයෙන් අහලා බලන්න ඕනේ. නමුත් ඒක නම් අපි ජීවිතේ හිතන කාරණාවක් එක්ක දැන් අපිට ඇත්තටම ස්වરૂපයේ විදීම හඳුන ගැනීම කියන කාරණාව අපි ඉන්න තැනක හිතන්න යොමු වෙන තැනක යෙදෙනවා කියන කාරණාවක් ගන්න බෑ. විශේෂයෙන්ම ධාතුගේ තද ගතිය ඒ වගේ කියන කාරණා අපිට හිතීම දියුණුවට පස්සේ කතා කරන්න ඕන පැත්තක් වෙනම තියෙනවා. නමුත් අපි දැන් මේ මූලිකම යොමු වීමක් කියන කාරණාව කොහොමද ඉදුණා කියන කාරණාව කොහොමද ඇත්තටම අපිට හිතලා බලන්න මේ රිදීමක් කියන එකක් උනේ නැත්නම් අපිට මොන හරි දෙයක් දැක්කනම් දැකීමක් කියන එකක් උනේ නැත්නම් මගේ දැකීමක් හරි මම දැක්ක කියන එකක් හරි එහෙම සිද්ධ වෙයිද? එහෙනම් දැකීමක් එහෙම නැත්නම් රිදීමක් සිද්ධ වෙච්ච නිසා නේද කතාවට ඉඩක් ආවේ? කීවිල්ලකට ඉඩක් ආවේ. එනවා කියවිල්ලට ඉඩක් ගන්න කියවිල්ල පිරිසිඳ හොයනවා නම් ඉදිච්ච කරුණ පිරිසිඳ හොයනවා නම් එහෙනම් ඒ කාරණාව තමයි අපිට යොමු වෙන්නේ. හැබැයි දැන් අපිට එහෙම හිතන්න නැතුව අපිට රිදීම හෝ දැකීම හෝ කියන කාරණාව ඒකේ යෙදීම කියන එක ප්‍රකට වෙ යථාර්ථවාදී යෙදීම ප්‍රකට වෙන්නේ නැහැ. අපි හිතන්නේ නැති තාක්කල් අපිට මම යෙදෙනවා මගේ යෙදෙනවා කියන එක වළක්වන්න බැහැ. අපිට මෙතන ඒක හිතන්න යොමු වෙන්නේ නැතුව මේක මමද මගේද කියලා විතර තර්ක විතරකක් එන්න ඕනෙත් නැහැ. මොකද හේතුව තමයි ඒක ඇත්තක් නේ. ලෝකයේ තුල යෙදෙන විදිහ මගේ කියලා ගන්න තේරෙනවා නම් ආ ඒක මම කියලා ගන්න ඕනේ. මම කියලා ගන්න යෙදෙනවා නම් මගේ කියලා ගන්න. යෙදෙන විදිහ ඇත්ත විදිහට යොමු වෙනවා. හැබැයි දැන් ඇත්තටම හිතාගෙන ඉන්න දැන් රිදීම කියන එක නම් සිද්ධ වුනේ රිදීම කියන එක සිද්ධ වෙච්ච නිසා නම් මම හෝ මගේ කියන කාරණාව කතාවට ඉඩක් ආවේ. එහෙනම් රිදීම නේද හොයන්න ඕන. તો රිදීම මොකක්ද? දැන් රිදීම මගේ රිදීම නෙවෙයි දැන් එහෙනම්. දැන් රිදීම කියන්නේ මොකක්ද කියන කාරණාව දැන් ඔය කාරණාවද අපිට යෙදෙන්නේ කියලා බලන්නකො. ඊළඟ කාරණාව හිතද්දි ආය ප්‍රකට වීම මොකක් හරි වුණාම ඔහොම යෙදෙනවද කියලා බලන්න ආපහු මුලින්. ඉතින් ඒක නිසා මේක ජීවිතේ යථාර්ථවාදී යෙදෙන කර්මෝස් හිතනද ලෝකේ දැක්මක් තියෙනවා. ලෝකේ ප්‍රඥාවන්තයෙක් හැටියට කතා කරන්න පුළුවන් යෙදෙන කර්ම යෙදෙන සිදුවීම් හිතනහය. ඒතර ලෝකේ මේ විදිහට අපිට මේක කරුණකින් මේකේ නිස්සාවට ගිහිල්ලා මේකේ අතරිදුනට පස්සේ අතරිදීන් හිතාගෙන ගිහිල්ලා මේක අවසානයේ කෙලව යථාර්ථවාදී දැක්මක් එක්ක යථාර්ථවාදී උත්තරයක් හම්බ වෙන්න ඕනේ කියන එකක් නෙමෙයි ප්‍රඥාව කියලා කියන්නේ. විමසන ගතියක් විශ්වාස වීම. මේ ඇත්තක් කියලා ලැබ නොගැනීම. ඒවයි සිදුවෙන කරුණ මේක. ඒ කරුණ සිද්ධ කරගන්න හිතනවා නෙමෙයි. හොයන්නේ ඇත්තක්. ඒක නිසා අපිට ඊදෙන කරුණ ඇත්තටම රිදීම කියන කාරණාව නෙවෙයි. මගේ රිදීමනේ. එහෙනම් අපිට රිදීමක් වෙන්නේ නැතුව මගේ හරි මම හරි වෙනවද? එහෙනම් රිදීම මොකක්ද? දැන් රිදීවට උත්තරයක් තියෙනවද? රිදීමක් නැද්ද? ප්‍රශ්නයක් තියෙනනේ. එහෙනම් විමසීමක් විසඳුණානේ. දැන් ඒක කියලා දෙන කිතාන්ත. අන්න ඔතෙන්ද දැන් විදීම ඇත්තක් කියලා ගන්න පුළුවන්ද? අන්න ඒ කාරණාවත් ඒක ලෝකයේ දැක්මක් ඈ. ලෝකයේ දැක්මක් විදිහට එයාට ඒ ජීවිතේ ඒක ඇති වියුත්තක් වෙන්න ඕනේ. ඒතන කරුණු ගැස්ටි. මේක විදීම කියන එක ওই විදිහට දැකලා ඊළඟට හඳුනා ගැනීම කියන එක මම වෙලා ඉන්නවා කියන එකත් එහෙම වෙන්න බෑ. ඒ හැම දෙයක් ඒ ලෝකයන්නේ ගතිය උත්පාදනය වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකටයි අර සත්‍යවාදී සත්‍ය රකින්න කෙනාගේ ස්වභාවය කියලා කතා කරන්නේ. අපිට සූත් එක තිබ්බට ඕක ගලපලා අපිට සංසන්දනය කරලා ගත්තට ওই ගතිය ඇති වෙන්නේ නැහැ. යථාර්ථවාදී යදන කර්මෝස්සේ හිතීමක් සිද්ධ වෙද්දී ඒ කර්ම සිද්ධ වෙන්නේ. අන්නේ කර්ම කියන උසසකරේ තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. තව ගැටලු තියෙනවද අපේ අනිත් ස්වාමීන් වහන්සේලාට මොනවා හරි එකතු කරන්න කියනවද?
අපගේ කල්යාණ මිත්‍ර අවසරයි අලවි අනෝමදස්සී ස්වාමීන් වහන්සේට නමස්කාර කරනවා. ඒ වගේම මේ මොහොතේ වැඩ සිටින අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. හැම දිනටම තෙරුවන් සරණයි. හිතන විදිහ එක්ක අපේ අමදස් ස්වාමීන් වහන්සේ වටිනා කරුණු ගොඩක් පැහැදිලි කළා. මේ විතර්කවලට යන්නේ නැතුව ඒ හිතන විදිහ, එහෙම නැත්නම් අර සාමාන්‍යයෙන් අර වෙන කාරණයක් කොහේ හරි තිබ්බ විදියක් අරගෙන ඒක අර හිත හිතා නිකන් යන ස්වરૂපයකින් තොරව හිතන්න ඕන කොහොමද කියන කරුණු උන්වහන්සේ මතු කළා. ඇත්තටම මේ ඒ හිතනවා කියන කාරණේදී මේ අපි අවධානය යොමු කරන්න ඕනේ තමන්ගේ තාත්තික නැත්නම් තමන්ට දැනෙන කාරණයක් එක්ක හිතන්න ඕන කියන කාරණය. සමහර කෙනෙකුට දැනෙන කාරණේ තව කෙනෙකුට ඒක ගෝචර වෙන්න නොවෙන්න පුළුවන්. ඒ කෙනාගේ ඇත්තම ගෝචර වෙන තාත්තික ඒ කෙනාගෙම ප්‍රශ්නයක් එක්ක හිතන විදිහක්. ඒක ලොකු ස්වාමීන් වහන්සේ වරින් වර මතු කරලා තිබුණා මේ හිතන්න ඕන කාරණා පිළිබඳව. ඉතින් ඒකෙදී අපි අර කොග්ගලගේ මහත්මයා මතක් කළා අර මේ රිදෙනවා කියනකොට දැන් අත රිදෙනවා කියනකොට ඒක තමයි අර වැඩියෙන් දැනෙන්නේ කියලා. දැන් ඒ කාරණේ වුණත් සමහර කෙනෙකුට ඒකම නොවෙන්න පුළුවන්. ඒ යාට සමහරට හඳුනා ගැනීමක් බවට ඒ යාට ප්‍රකට වෙන්න පුළුවන්. දැන් අර ඒ විදිහට ගත්තහම ඒ කෙනාගේ ස්වභාවය එක්ක තමයි ඒක තීරණය වෙන්න ඕනේ. තීරණය වෙන්නේ අර එතකොට තමයි අර හිතීම කියන එක මේ තාත්තික විදිහටම වෙන්න ඕනේ කියන එක, කියන්නේ තාත්තික විදිහටම වෙන්නේ කියලා. නැත්තම් අර සංකල්ප වලින් නැත්තම් අර නිකන් හිතීමක් විතරක් විතර්ක අපේ අනුමද මේ අවද්දා සයනසෙ මතක් කළා වගේ නිකන් විතර්ක කර කර යෑමක් විතරයි, ප්‍රශ්න කර කර ඒකටම තමන්ම උත්තර දීගෙන එහෙම යන ස්වභාවයක් විතරක් වගේ තමයි වෙන්නේ. එහෙම නැතුව අර තමන්ටම අනන්‍ය වෙච්ච තමන්ගේම තාත්තික ප්‍රශ්නයක් එක්කම අර හිතීම ගොඩ නැගෙන්න ඕන කියන එක සිද්ධ වෙනකොට දැන් රිදීම නැත්තම් විඳීමක් කියලා ගත්තොත් එහෙනම් විඳීම කියන කාරණේ එක්ක හිතාන යනකොට යෙදෙන කාරණයක් එක්ක, එහෙම නැතුව හිතලා ගත්ත කාරණයක් එක්කවත් නැත්තම් වෙන කෙනෙක් කිව කාරණයක්වත් පොතක තිබ්බ කාරණයක්වත් නෙවෙයි, තමන්ටම තාත්තික වූ ගෝචරත්වයේ එක්ක යෙදිච්ච කාරණයක් එක්ක හිතා යනකොට ඉතින් නිතරම එන්නට ඕනේ මේ අසරණ වෙච්ච භාවයක ස්වභාවයක් තමයි ප්‍රකට වෙන්න තෝනේ. කියන්නේ තමන්ට උත්තරයක් නැහැනේ. කියන්නේ දැන් යදී වේදනාව විඳි, දැන් කතා කරපු යෝ ගත්තොත් එහෙම විඳිනවා කියන කාරණේ ගත්තොත් විඳීමමද මම, මගෙන් බාහිරවද විඳීම, ඒ විදිහට තමන්ටම අවංක වෙච්ච ප්‍රශ්න එක්ක හිතා යනකොට මේ තමන්ට ආපහු උත්තරයක් මේකයි කියලා සෑහීමකටපත් වීමක් නොවන විදිහක් එක්ක නැත නිතරම ආපහු හිතීමකටම තමයි යොමු වෙන්න තියෙන්නේ. ඒ වගේම ඒ හිතීම එක්ක එවැනි සත්‍යයක් ලෝකෙ මට්ටමින් මුලින් පෙන්නපු ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේට අනුගත වීම, ඒ වගේම මේ අසරණ භාවයක්. මොකද දැන් මේ කාරණයකට එක එල්ලේ තමන්ට විග්‍රහයක්ෙන් නැති වෙනකොට කොයිම පැත්තකින් ගත්තත් විග්‍රහයක්ෙන් නැති වෙනකොට ඉතින් එයාට ඒක ඉන්න බෑ. දැන් අපි අර අපි හිත හිතා ඒ විදිහටම හිත හිතා අපි අපේම තුලම ඉන්නවා කියන එක තුල අන්න සත්‍යවාදී භාවය කියන එක තවදුරටත් දියුණු වෙන්න ඕනේ කියන එක. දැන් අපිටම ප්‍රශ්නයක් එනවා විඳීම කියන එක එකක්ද දෙකක්ද, විඳීමෙන් පරිබාහිරවද මමයි විඳීමයි කොහොමද, විඳීම මටද නැත්තම්, ওই විදිහට ප්‍රශ්න කරනකොට අපිට එක් වෙලාවකට ප්‍රශ්න කරද්දි එහෙම ප්‍රශ්නයක් මතුවෙලා තව වෙලාවක ඒ විඳීම එක්කම අපි ඉන්නවනම් ලැබගෙන අන්න එතකොට අර සත්‍යවාදී කියන කාරණේ තවදුරටත් දියුණු වෙන්න ඕන සත්‍යවාදී මදි. ඉතින් අන්න ඒ විදිහට මේ දැනෙන කාරණේ එක්ක ඒ සැබෑම තමන්ගේ ගෝචරත්වය එක්කම හිතන විදිහට යොමු වීමේදී ඒ අසරණ භාවයක කල්යාණ මිත්‍රයන් වහන්සේට අනුගත වෙලා කල්යාණ මිත්‍රයන් වහන්සේට ඒ කාරණේ ඉදිරිපත් කරලා තමන්ටම දැනෙච්ච කාරණේ අවංකව ඉදිරිපත් කරනකොට අන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ ඒට අවශ්‍ය අනුශාසනාවන් සිද්ධ කරනවා, තව සකස් වෙන්නට ඕන කාරණා පැහැදිලි කරනවා. ඒ විදිහට තමයි එන්න ඕන. අපි හඳුන ගන්නට ඕන දේ තමයි අවංකව තමන්ටමද මේ ප්‍රශ්නේ තමන්ගෙම යෙදීමක්ද කියන එක, තමන්ගෙම තාත්තික ගෝචරත්වයක් එක්ක හිතන්න යාම තමයි සුදුසුම කියලා මේ වෙලාවේ මතු කරන්න ඕනේ අපේ යමදස් සයන්වසේ කරුණාවට අමතර. තෙරුවන් සරණයි.
අපි මහත්මයා කවුරුත් තව කාට හරි ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ නේද?
ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න නැත්නම් මත්තරනේ අවසන් කරන්න පුළුවන්ද කියලා කොහොමද කට්ටියට ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න යන්නේ කොහොමද පොඩ්ඩෙන් සම්දි වෙන්නත් ඕන.
ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු නේද?
එහෙමයි සයින්ස්. උලානි මහත්මිය එන අවසන් කරමු.
හොඳයි. එහෙමනම් අද දිනත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන මාතලේ අමාත්‍යදර්ශී ස්වාමීන් වහන්සේත්, කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේත්, ඒ වගේම තනමල්විල ඥානවිමල ස්වාමීන් වහන්සේත්, අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කුක්කලගේ මැතිතුමාත්, ඉතාම මේ අපකප වෙලා මේ ධර්ම අපගේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් අපිට මේ කරන ලද ධර්ම දානමය කුසලයත්, ඒ වගේම අපිත් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් කුසලොත් අපි ඒ සියලු දෙනාටම අනුමෝදන් කරනවා. උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ පින්වත් දෙමව්පියන්ටත්, රවි මහත්මයාගේ මිය පරලොව ගිය මෑණියන් වහන්සේටත්, පියාණන් වහන්සේටත් ඇතුළු සියලුම මළගිය ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ සියලුම දෙනාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම අද ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලුම මහත්ම මහත්මීන්ටත්, ධර්ම ශ්‍රවණය කරපු සියලුම ඔබ අප හැම සියලු දෙනාටමත්, පවුල්වල සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම රවි මහත්මයාටත් ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. බොහෝම පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි විශේෂයෙන් මතක් කරනවා මේ නාලිකාව පවත්වාගෙන යන්න, ආරම්භ කරලා පවත්වාගෙන යන්න ගෞරවණීය ගායන් මහත්මයාතුළු ඒ පතුහැර පවුලේ සියලු දෙනාටම, ඔවුන්ගේ පවුල්වලත්, මියගේ ඥාතීන්ටත් අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන්න, නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, ඉක්මන් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වෙන්න කියලා. ඒ වගේම හැමදාම මේ සම්බන්ධීකරණ කරන තුලානි මහත්මිය, ඒ වගේම මේ රෙකෝඩ් කරන්න උදව් වෙන තාක්ෂණික වශයෙන් ඉන්න පිරිස, ඩොක්ටර් කමල් ඇතුළු ඒ සියලු දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරමු. උන්ට මගේ පවුලලටත් ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් ඉන්න. මේ දුක් නිරෝගී භාවය ලැබිලා ඉක්මන් ධර්ම අවබෝධයේ පිණිසම ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා හැමදාමත් අපිට කල්යාණ මිත්‍රයන් වශයෙන් මේ ධර්ම පැහැදිලි කරලා දෙනවා, පින් අඩුපාඩු පෙන්වලා දෙනවා. ඒ උන්වහන්සේලාටත් මේ සියලුම පින් අනුමෝදන් වෙලා මේ දුක් නිරෝගී භාවය ලැබිලා තව තවත් අපිට දහම් කරුණු පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න. ඒ වගේම උන්වහන්සේලාටත් ඉක්මන් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
අද උදෑසන කාලයේ පටන් මේ මොහොත දක්වාම අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව ඒ දහම් කාරණාවන් මුල් කොටසේදී අවවාද අනුශාසනා කළ අපගේ පූජනීය නායක මහිමිපාණන් වහන්සේට නමු කියන අවසරයි. පූජනීය ලෞවියන්සේ, මේ ස්වාමීන් වහන්සේට වගේම සම්බන්ධ වුණ සම්මහන්සේට, ගේම හතරලියන්දි රත්නසාර සම්මහන්සේට, ඒ වගේම මහාචාර්යතුමාටත්, තුලානි මහත්මිය සහ මේ ආදී සෑම ආකාරයකට සම්බන්ධ වූ ආනාචරිතයි වහවහ ධර්මාභෝධය පිණිස මේ පුණ්‍ය ශක්තියින් උපකාර වේවා කියලා මෙත් සිතින් මේ කටයුත්ත සමාර්ථ කරමු. සෑම සිත දිනාටම තෙරුවන් සරණයි.
සාදු 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 ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි. තුලානි මහත්මයාටත් මහාචාර්යතුමාටත්
සාදු 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 තෙරුවන් සරණයි. සාදු 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 සාදු
තෙරුවන්
සරණයි.